අයිබෝවන් දුවේ පුතේ ඔබ මේ මොහොතේ සම්බන්ධ වන්නේ මැදරට ගුරුගෙදර වැඩසටහනේ අපස සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යා විෂය සමග අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ සමග 11 ශ්‍රේණිය භූගෝල විද්‍යා විෂයට අදාළ දේශගුණ වෙනස් වීම පාඩම පිළිබඳව මෙහිදී පාඩමේ සැකැස්ම පිළිබඳව ඔබව දැනුවත් කරනවා නම් මුලින්ම අපි දේශගුණ වෙනස් වීමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අධ්‍යයනය කරනවා ඒ වගේම හරිතාගාර ආචරණ ක්‍රියාවලිය වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය අධ්‍යයනය කරනවා ඒ වගේම වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන හරිතාගාර වායු වර්ග මොනවද යන්න හඳුනා ගන්නවා ඉන් අනතුරුව වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන ස්වභාවික හේතුන් සහ මානව ක්‍රියාකාරකම් අඳුන ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශගුණ වෙනස් වීම වල බලපෑම් සහ දේශගුණ වෙනස් වීම අවම කිරීම සහ ඊට අනුවර්ධනය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මුලින්ම බලමු දේශගුණ වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඔබ කුඩා පන්තිවල සිටම කාලගුණේ හා දේශගුණේ අතර පවතින වෙනස ඉගෙනගෙන ඇති කාලගුණේ කියලා කියන්නේ කිසියම් මොහොතක කිසියම් ස්ථානයක පවත්නා වායුගෝලීය ස්වභාවය තමයි කාලගුණේ වශයෙන් හඳුන්වනු ලබන්නේ කාලගුණික தত্ত্বය දිගු කලස් තිස්සේ නිරීක්ෂණය කොට ලබා ගන්නා පොදු නිගමනය දේශගුණේ වශයෙන් හඳුන්වනු ලබනවා එතකොට දුවේ පුතේ දේශගුණ වෙනස් වීමක් කියලා කියන්නේ දේශගුණේ මූලිකාංග විදියට අපි සලකන උෂ්ණත්වය, වර්ෂණය, ආර්ද්‍රතාව, පීඩනය හා සුළං වැනි සංරචක එකක් හෝ සියල්ල ඊට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් වීම තමා දේශගුණ වෙනස් වීමක් වශයෙන් හඳුන්වනු ලබන්නේ. සාමාන්‍යයෙන් මෙම වෙනස් වීම වසර 30කට වඩා වැඩි කාලයක් තුල සිදුවුනේ නම් පමණයි අපි එය දේශගුණ වෙනස් වීමක් ලෙස අදහස් කරනු ලබන්නේ. දුවේ පුතේ මේ දේශගුණ වෙනස් වීම පිළිබඳව ලෝක මට්ටමින් අධ්‍යයනය කරන සංවිධානය අපි හඳුන්වනවා IPCC ආයතනය කියලා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක්. IPCC ආයතනය නිර්වචනය කරන ආකාරයට දේශගුණ වෙනස් වීමක් කියන්නේ දීර්ඝ කාලයක් පුරා දේශගුණේ සාමාන්‍ය ස්ථාවරභාවයේ හෝ එහි විචලනයේ සංඛ්‍යාත්මක සිදුවන වැදගත් වෙනස් වීමක් විදියට තමා ඔවුන් දේශගුණ වෙනස් වීම නිර්වචනය කරලා තිබෙන්නේ. වර්තමානයේ වෙද්දි දුවේ පුතේ දේශගුණ වෙනස් වීම පිළිබඳව මුළු ලෝකයේම කතාබහට ලක් කරනවා. වර්තමානයේ මුළු ලෝකයේම මුහුණ පාලා සිටින ප්‍රධාන ගෝලීය පරිසර අර්බුදයේ විදියටත් දේශගුණ වෙනස් වීම හඳුනාගෙන තියෙනවා. දේශගුණ වෙනස් වීම පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නට සිද්ධ වෙන මාතෘකාවක් තමයි හරිතාගාර ආචරණ ක්‍රියාවලිය. හරිතාගාර ආචරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට තමයි ඇත්තටම මේ දේශගුණ වෙනස් වීම සිදුවන්නේ. මේකෙදි ගොඩක් දරුව තුල පවතින වැරදි නිගමනයක් තමයි හරිතාගාර ආචරණ ක්‍රියාවලිය කියන්නේ අහිතකර දෙයක් විදියට. නමුත් හරිතාගාර ආචරණය කියන්නේ අහිතකර ක්‍රියාවලියක් නෙමෙයි. පෘථුවිය මත ජීවීන්ගේ පැවැත්මට හිතකර අන්දමේ වායුගෝලීය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය නිසා. අපි බලමු හරිතාගාර ආචරණේ කොහොමද දේශගුණ වෙනස් වීම සිදුවීම කෙරෙහි බලපාන්නේ කියලා. දුවේ පුතේ අපේ පෘථුවි ග්‍රහයාට අවශ්‍ය සූර්යාලෝකයේ ලැබෙන්නේ සූර්යා ඔස්සේ පැමිණෙන සූර්ය විකිරණය මගින්. එතකොට සූර්යාගේ සිට පෘථුවියට පැමිණෙන සූර්ය විකිරණය අපි හඳුන්වන්නේ කෙටි තරංග සූර්ය විකිරණය වශයෙන්. මේ සූර්යාගේ සිට පැමිණෙන සූර්ය විකිරණය කෙටි තරංග විකිරණය වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙහි තරංග ආයාමයේ කෙටි නිසා. එතකොට මේ ලැබෙන කෙටි තරංග සූර්ය විකිරණය වායුගෝලයේ හරහා අපේ පෘථිවි පෘෂ්ඨයට පැමිණුණායින් පස්සේ පෘථිවි පෘෂ්ඨයේ මගින් නැවත දිගු තරංග ලෙස භූ විකිරණය නිකුත් කරනු ලබනවා. පෘථිවි පෘෂ්ඨයේ මගින් නිකුත් කරන විකිරණයට අපි දිගු තරංග විකිරණය කියලා කියන්නේ. මේ විකිරණයේ තරංග ආයාමය දිග නිසා තමා දිගු තරංග විකිරණයේ වශයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට කෙටි තරංග විදියට සූර්ය විකිරණය පැමිණෙනවා, නැවත පෘථිවි පෘෂ්ඨයේ මගින් දිගු තරංග විදියට භූ විකිරණය වායුගෝලයට මුදා හරිනු ලබනවා. එතකොට මේ දිගු තරංග විකිරණය වායුගෝලයට මුදා හරිද්දී වායුගෝලයේ තුල පවතිනවා හරිතාගාර වායු වර්ග, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන් වගේ හරිතාගාර වායු වර්ග විසින් මේ දිගු තරංග විකිරණය නැවත පෘථිවිය දෙසට හරවා එවීමක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට තමයි පෘථිවි වායුගෝලය උණුසුම් වෙන්නේ. මේ නිකුත් කරන දිගු තරංග භූ විකිරණය මේ ඍජුවම අභ්‍යවකාශයට මුදා හැරියොතින් පෘථිවි වායුගෝලය උණුසුම් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ජීවීන්ගේ පැවැත්මට හිතකර මට්ටමේ රඳවා පවතින්නේ මෙන්න මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය නිසා. එතකොට හරිතාගාර ආචරණය කියන්නේ අහිතකර ක්‍රියාවලියක් නෙවෙයි, පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්මට හිතකර උෂ්ණත්වයක් පෘථිවි වායුගෝලයේ තුල රඳවා තබා ගැනීමට හරිතාගාර ආචරණය හේතු වෙනවා. නමුත් වර්තමානයේ සිද්ධ වෙලා තියෙන ප්‍රධාන ගැටලුව තමා විවිධ මානව ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතුත් බලපානවා. නමුත් ස්වභාවික හේතු වලට වඩා වැඩිපුර වර්තමානයේ හේතු වෙලා තියෙන විවිධ මානව ක්‍රියාකාරකම්, මේ විවිධ මානව ක්‍රියාකාරකම් වල බලපෑමින් වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු වර්ග ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ හරිතාගාර වායුන්ගේ සාන්ද්‍රණය වායුගෝලයේ තුල වැඩිවීමත් එක්කලා අර සිදුවිය යුතු ප්‍රමාණය අභිභවා හරිතාගාර ආචරණයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෙටි තරංග විදියට සූර්ය විකිරණය පෘථිවි පෘෂ්ඨයේ වෙත පැමිණෙනවා, පෘථිවි පෘෂ්ඨයේ විසින් දිගු තරංග විදියට ඒ සූර්ය විකිරණය වායුගෝලයට මුදා හරිද්දී ඒ මුදා හරින ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් මේ හරිතාගාර වායු වර්ග විසින් නැවත පෘථිවිය දෙසට හරවා පැමිණි එවීමක් සිද්ධ කරනවා. එවිට පෘථිවිය මත උෂ්ණත්වය නැත්නම් පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යාම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ හරිතාගාර ආචරණයේ ප්‍රමාණයේ ඉක්මවා සිදුවීම, අපි මේක විශේෂ නමකින් හඳුන්වනවා ප්‍රගුණිත හරිතාගාර ආචරණය කියලා. මෙන්න මේ ප්‍රගුණිත හරිතාගාර ආචරණ ක්‍රියාවලිය තමයි වර්තමානයේදී දේශගුණ වෙනස් වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ. මේ ප්‍රගුණිත හරිතාගාර ආචරණ ක්‍රියාවලිය නිසා වායුගෝලීය උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යාම සිද්ධ වෙනවා. ඊට සමගාමී විදියට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්කම්, සුළං පද්ධතීන්ගේ වෙනස්කම්, වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වෙනස්කම්, මේ වගේ දේවල් සිද්ධ වෙලා දේශගුණ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට ඔබ නිවැරදි කරගත යුතු කාරණේ තමයි හරිතාගාර ආචරණය කියන්නේ පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්මට හිතකර අන්දමේ වායුගෝලයක් නිර්මාණය වීම සඳහා හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හේතු වෙලා තියෙනවා. නමුත් වර්තමානයේදී විවිධ මානුෂ කටයුතු නිසා වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩිවීම නිසා සිද්ධ වෙන ප්‍රගුණිත හරිතාගාර ආචරණ ක්‍රියාවලිය නිසා තමයි වර්තමානයේදී වායුගෝලීය උෂ්ණත්වයේ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන්නේ. මම ඔබට උදාහරණයක් කියනවා නම්, අපේ පෘථිවි වායුගෝලයේ ඔබ 10 ශ්‍රේණියේදී ගණගෙන තියෙනවා වායු වර්ගවල ප්‍රතිශතයන්. අපේ පෘථිවි වායුගෝලයේ තුල තියෙන ප්‍රධාන හරිතාගාර වායුව වන කාබන් ඩයොක්සයිඩ් වායුව මුළු වායු පරිමාවෙන් 0.03% ප්‍රමාණයක් තමයි පවතින්නේ. නමුත් පෘථිවියත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරාම සූර්යාගේ සිට දෙවැනියට පිහිටලා තියෙන ග්‍රහලෝකයේ වන සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ තුල මුළු වායු පරිමාවෙන් 96%ක්ම පවතින්නේ හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල ප්‍රමාණයක් සිකුරු ග්‍රහයා මත සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ පවතින නිසා සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 460ක් පමණ වෙනවා. නමුත් පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පවතින්නේ 0.03% වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් මේ නිසා පෘථිවි වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් වගේ ජීවීන්ට ඉතාම හිතකර අගයක් අරගෙන තියෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති මේ පෘථිවිය නිර්මාණය වීමේදීම ඒ ජීවීන්ගේ පැවැත්මට හිතකර මට්ටමේ ඒ වායුගෝලීය පරිසරයක් සහ වායුගෝලීය සංයුතියක් පෘථිවියේ නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට බලමු ප්‍රධාන හරිතාගාර වායු වර්ග මොනවද කියලා. හරිතාගාර වායු වර්ග අපිට ගණනාවක් හඳුනා ගන්නට පුළුවන්. ඒ අතුරින් ප්‍රධානතම හරිතාගාර වායුව වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි CO2 කියලා හඳුන්වනවා. මීළඟ හරිතාගාර වායුව තමා මීතේන් වායුව CH4, ඒ වගේම නයිට්‍රස් ඔක්සයිඩ් වායුව N2O, ඒ වගේම ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන් වායුව අපි CFC වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම වායුගෝලයේ තුල පවතින ජල වාෂ්ප, දැලි, දූවිලි සහ දුම් වගේ සංඝටකත් හරිතාගාර ක්‍රියාවලිය කෙරෙහි බලපාන හරිතාගාර වායු විදියට අපි හඳුනාගනු ලබනවා. දුවේ පුතේ, අපි මීළඟට බලමු වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන හේතුන් මොනවද කියලා. වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන හේතුන් අපිට ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ස්වභාවික හේතුන් සහ මානව ක්‍රියාකාරකම් විදියට. ස්වභාවික හේතුන් විදියට ගිනි කඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, ඒ වගේම ස්වභාවික වගුරු බිම් සහ සූර්ය ලප ඇතිවීම වගේ දේවල් ස්වභාවික හේතුන් විදියට අඳුන ගන්නට පුළුවන්. වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන මානුෂ ක්‍රියාකාරකම් විදියට පොසීල ඉන්ධන අධික ලෙස භාවිතා කිරීම සහ දහනය කිරීම, ඒ වගේම වනහායනය, කාර්මීකරණය, සත්ත්ව පාලනය, ඝනාපද්‍රව්‍ය බැහැර කිරීම, ගිනි තැබීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වැනි දේවල් වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන මානුෂ ක්‍රියාකාරකම් විදියට හඳුනා ගන්නට පුළුවන්. දුවේ පුතේ, අපි මේ එක් එක් හේතුවක් පිළිබඳව සාකච්ඡා කරමු වෙන් වෙන්ව. ස්වභාවික හේතු ගත්තහම වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන එක් ස්වභාවික හේතුවක් තමයි ගිනි කඳු පිපිරීම. ගිනි කඳු පිපිරීමේදී පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන මැක්මා, පෘථිවි අභ්‍යන්තරයේ ඔබ 10 ශ්‍රේණියේදී ගණගෙන තියෙනවා පෘථිවි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව. කබොල, ප්‍රාවරණේ සහ හරේ කියන ප්‍රධාන කොටස් තුනින් අපේ පෘථිවි ව්‍යුහය සමන්විත වෙනවා. එතකොට පෘථිවි අභ්‍යන්තරයට ගමන් කරද්දී උෂ්ණත්වය සහ පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මේ අධික උෂ්ණත්වය සහ අධික පීඩනය හමුවේ පෘථිවි ප්‍රාවරණය සහ බාහිර හරේ වැනි ප්‍රදේශවල පාෂාණ පවතින්නේ ද්‍රව ස්වභාවයෙන්. අපි මේ ද්‍රව ස්වභාවයෙන් පවතින පාෂාණ මැක්මා වශයෙන් හඳුන්වනු ලබනවා. එතකොට යමහල් විදාරණයේදී භූතැටි මායිම් සහ දුර්වල පාෂාණ ස්තර පැලුම් කුස්තුර ඔස්සේ මේ මැක්මා පෘථිවිය මතු පිටට පැමිණෙනවා. එතකොට මේ අධික උෂ්ණත්වයකින් යුක්ත මේ මැක්මා යමහල් විදාරණයේදී පෘථිවිය මතු පිටට පැමිණෙද්දී විශාල තාප ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරිනවා. ඒ වගේම යමහල් විදාරණයේදී නිකුත්වන දුම් සහ අළු මගින් විශාල කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග වායුගෝලයට නිදහස් වීම සිද්ධ වෙනවා. එතකොට ගිනි කඳු පිපිරීම හරහා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නට පුළුවන්. දෙවැනි හේතුව තමා ලැව්ගිනි. ලැව්ගිනි ස්වභාවිකව ඇති වෙන්න පුළුවන්. ලැව්ගිනි විශේෂයෙන්ම වියලි දේශගුණයක් පවතින අවස්ථාවන්හිදී සහ වියලි අකුණු ගැසීම් ඇති වෙන අවස්ථාවලදී ලැව්ගිනි නිර්මාණය වෙන්න පුළුවන් ස්වභාවික ලෙස. එතකොට ලැව්ගිනි වලදීත් වායුගෝලයට විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිදහස් වෙනවා. මොකද ලැව්ගිනි වලදී වනාන්තර ගිනි ගද්දී ශාක තුල අන්තර්ගත වෙනවා විශාල කාබන් ප්‍රමාණයක්. ශාක තුල විශාල කාබන් ප්‍රමාණයක් සංචිතව පවතිනවා. එතකොට දහනයේදී මේ කාබන් ඔක්සිජන් සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට මුදා හරිනවා. ඒ වගේම ස්වභාවික වගුරු බිම් ඔස්සේ වායුගෝලයට නිදහස් වෙන්නේ මීතේන් වායුව. විශේෂයෙන්ම වගුරු වායුව විදියටත් අපි මීතේන් වායුව හඳුන්වනු ලබනවා. පෘථුවිය මතුපිට වගුරු බිම් සහ තෙත් බිම් පරිසර පද්ධති ගණනාවක් පිහිටලා තියෙනවා. එතකොට මේ වගුරු බිම් මගින් මීතේන් වායුව විශාල වශයෙන් වායුගෝලයට නිදහස් වෙනවා. ඒ වගේම සූර්ය ලප ඇතිවීම හරහා ස්වභාවික ලෙසම වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්නට පුළුවන්. සූර්ය ලප දුවේ පුතේ ඇති වෙන්නේ සූර්යා මතුපිට චුම්බක ශේෂ්ත්‍රයේ ඇතිවන විවිධ වෙනස්කම් නිසා තමයි සූර්ය ලප ඇති වෙන්නේ. එතකොට සූර්ය ලප ඇති වෙද්දී විශාල ගිනිදැල් අභ්‍යවකාශයට මුදා හරිනවා සූර්යා මතුපිට සිට. එතකොට විශාල තාප ප්‍රමාණයක් අභ්‍යවකාශයට මුදා හරිනවා. අභ්‍යවකාශයට මුදා හරින මෙම තාපය පෘථුවි වායුගෝලයෙන් අවශෝෂණය කර ගැනීම නිසා පෘථුවියේ වායුගෝලයේ තුල උෂ්ණත්වයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නට පුළුවන්. දුවේ පුතේ, අපි මේ කතා කරපු සියලුම දේවල් ස්වභාවික ලෙසම මිනිසාගේ මැදිහත් වීමෙන් තොරව ස්වභාවික ලෙසම වායුගෝලීය උෂ්ණත්වයේ වැඩි වෙන්නට හේතු වෙන සංසිද්ධි විදියට හඳුනා ගන්නට පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම කෙරෙහි බලපාන මානුෂ ක්‍රියාකාරකම් පිළිබඳව. දුවේ පුතේ, වර්තමානයේදී ස්වභාවික ක්‍රියාකාරකම් අභිභවා ගොස් මානුෂ ක්‍රියාකාරකම් තමයි වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ. මානුෂ ක්‍රියාකාරකම් අතර ප්‍රධාන ක්‍රියාකාරකමක් වෙනවා පොසීල ඉන්ධන අධික ලෙස භාවිතා කිරීම සහ දහනය කිරීම. වර්තමානයේදී කාර්මික ශේෂ්ත්‍රයේ ඇතිවන ශීඝ්‍ර දියුණුව සහ ජනගහනයේ වර්ධනයත් සමග පොසීල ඉන්ධන විශාල වශයෙන් භාවිතා කරනවා. විශේෂයෙන්ම විදුලි බලශක්තිය නිෂ්පාදනයේදී, විදුලි බලයේ නිෂ්පාදනයේදී ගල්ලඟුරු, ඛනිජ තෙල් ආදිය විශාල වශයෙන් දහනය කරනවා. ඒ වගේම රථවාහන භාවිතයේදී ඛනිජ තෙල් විශාල වශයෙන් දහනය කරනු ලබනවා. මේ හරහා වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිදහස් වෙනවා. මොකද මේ ඛනිජ තෙල් සහ පොසීල ඉන්ධන තුල විශාල වශයෙන් කාබන් ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. අපි ඛනිජ තෙල් සහ පොසීල ඉන්ධන විදියට ලබා ගන්නේ මීට අවුරුදු මිලියන ගණනාවකට කලින් පෘථුවිය මත වැළලිලා ගිය ශාක හා සත්ත්ව කොටස් විවිධ රසායනික ප්‍රතික්‍රියාවන් වලට ලක් වෙලා තමයි පොසීල ඉන්ධන, ඒ වගේම ඛනිජ තෙල් ආදිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ තුල විශාල කාබන් ප්‍රමාණයක් සංචිතව පවතිනවා. මේවා දහනය කරද්දී ඔක්සිජන් සමග එකතු වෙලා වායුගෝලයට විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුදා හරිනු ලබනවා. එතකොට පොසීල ඉන්ධන අධික ලෙස භාවිතා කිරීම සහ දහනය ප්‍රධාන මානුෂ ක්‍රියාකාරකමක් විදියට හඳුනා ගන්නට පුළුවන් වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම කෙරෙහි බලපාලා තියෙන. ඒ වගේම වනහායනය වර්තමානයේදී වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන මානව ක්‍රියාකාරකමක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. වනහායනයේදී මිනිසා විසින් කැලෑ එලි පෙහෙලි කිරීම සහ මිනිසා විසින් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලදී වනාන්තර ප්‍රදේශ විනාශ කිරීම සිද්ධ කරනවා. එතකොට මේ හරහාත් වායුගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාම සිද්ධ වෙනවා. ප්‍රධාන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යනවා. මොකද ඔබ විද්‍යා විෂයටත් ඉගෙනගෙන තියෙනවා හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වායුගෝලයේ තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගනු ලබනවා. එතකොට වනාන්තර විනාශ කිරීම හරහා මේ යාන්ත්‍රණයට බාධා සිද්ධ වෙනවා. එතකොට වායුගෝලයේ තුල පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියට බාධා පැමිණීම හරහා වායුගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම දුවේ පුතේ, සත්ත්ව පාලනයත් වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම කෙරෙහි බලපාන මානව ක්‍රියාකාරකමක් විදියට හඳුනා ගන්නට පුළුවන්. සත්ත්ව පාලනයේදීත් විශේෂයෙන්ම වමාරා කන සතුන් නැති කිරීම, ගවයින්, එළුවන්, බැටළුවන් මේ වගේ වමාරා කන සතුන් නැති කිරීම හරහාත් වායුගෝලයට මෙම අවස්ථාවේදී නිකුත් වෙන්නේ මීතේන් කියන හරිතාගාර වායු වර්ගය. ඒ වගේම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඝන අපද්‍රව්‍ය පිලිස්සීම හරහාත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා විශේෂයෙන්ම කසල ගොඩවල් විදියට ඝනාපද්‍රව්‍ය බැහැර කිරීම හරහා මීතේන් වායු වායුගෝලයට නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඝනාපද්‍රව්‍ය පිලිස්සීම හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම කාර්මීකරණයත් වර්තමානයේ හේතු වෙලා තියෙන වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න, විශේෂයෙන්ම කාර්මීකරණයේ හරහා ශීතකරණ භාවිතය සහ වායු සමන යන්ත්‍ර භාවිතය ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ශීතකරණ සහ වායු සමන යන්ත්‍ර තුල සිසිලන කාරකයක් විදියට භාවිතා කරන CFC හෙවත් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වායුව ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන වායු වර්ගයක් විදියට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ගිනි තැබීම අපි කලින් ස්වභාවික හේතුවක් විදියට ඉගෙන ගත්තා. වනාන්තර ස්වභාවික ලෙස ගිනි ගන්නවා, ලැව් ගිනි ඇතිවීම කියන එක ලනාන්තර ස්වභාවික ලෙස ගිනි ගැනීමට වඩා වර්තමානයේ ඇත්තටම මිනිසුන් සිතාමතා වනාන්තර ගිනි තැබීම් තමා අපිට දක්නට ලැබෙන්නේ. එතකොට වනාන්තර ගිනි තැබීමේදීත් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිදහස් වෙනවා. ඒ වගේම දුවේ පුතේ වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන තවත් මානව ක්‍රියාකාරකමක් විදියට න්‍යෂ්ටික අත්හදා බැලීම් දක්වන්නට පුළුවන්. න්‍යෂ්ටික අත්හදා බැලීම් වලදීත් විශාල තාප ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වර්ග වායුගෝලයට නිදහස් වීම සිද්ධ වෙනවා. දුවේ පුතේ මෙන්න මේ ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන්, විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේදී වායුගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායුන්ගේ සාන්ද්‍රණය සීගල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් විදියට වායුගෝලීය උෂ්ණත්වයේ සීගල ලෙස ඉහළ යාම සිද්ධ වෙනවා. වායුගෝලීය උෂ්ණත්වයේ සීගල ලෙස ඉහළ යනවා කියන්නේ ඒ හරහා වර්ෂාපතන රටාවන්ගේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම පීඩන වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම පීඩන වෙනස්කම් නිසා සුළං පද්ධතීන් වල වෙනස්කම් සිද්ධ වෙනවා. මෝසන් සුළං ඇතිවන කාලවකවානු වල වෙනස්කම් ඇති වෙනවා. වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේශගුණ වෙනස් වීම් ගණනාවක් සිද්ධ වෙනවා. හොඳයි, මීළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබ සමග දේශගුණ වෙනස් වීම නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් මොනවද කියලා. මේ යටතේ මම බලපෑම් කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක් ප්‍රධාන බලපෑමක් තමා ද්‍රවීය අයිස් නිදි දියවි මුහුදු මට්ටමේ ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔබ පෘථුවියේ ජල ව්‍යාප්තිය පිළිබඳව මීට ප්‍රථම ඉගෙනගෙන තියෙනවා. පෘථුවිය මතුපිට තියෙන ජලයෙන් 97.5%ක්ම සාගර ජලය, නැත්නම් කරදිය විදියට තමා පවතින්නේ. 2.5%ක ප්‍රමාණයක් මිරිදිය ජලය විදියට පවතිනවා. මේ මිරිදිය ජලය විදියට පවතින 2.5%ක ප්‍රමාණය නැවත 100% විදියට ගත්තහම 79%ක ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන්නේ ග්ලැසියර් සහ අයිස් තට්ටුවල, විශේෂයෙන්ම ද්‍රවාසන්න ප්‍රදේශවල, උත්තරාද්‍රවයේ සහ දක්ෂිණාද්‍රවයේ ආශ්‍රිත ද්‍රවාසන්න ප්‍රදේශවලත්. ඒ වගේම හිමාලය, රොකී, ඇන්ඩීප්ස්, ඇල්ප්ස් වැනි මුහුදු මට්ටමේ සිට ඉතාම ඉහළ උන්නතාංශයක් දක්වා විහිදෙන කඳුපන්තිවලත් ග්ලැසියර් සහ අයිස් තට්ටු විදියට තමා මිරිදිය ජලයෙන් 79%ක ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන්නේ. එතකොට වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක මේ ද්‍රවීය අයිස් නිදි දියවීමට පටන් ගන්නවා. මේ ද්‍රවීය අයිස් නිදි දියවෙද්දී එහි ජලය සාගරවලට එකතු වීම සිද්ධ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට සාගර ජල මට්ටම ඉහළ යාම සිදු වෙනවා. ඒ වගේම සාගර ජල මට්ටම ඉහළ යාමත් සමඟ සිද්ධ වෙන ඊගාව ගැටලුව විදියට අපිට හඳුන ගන්න පුළුවන් පහත් බිම් සාගර ජලයට යටවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම මාලදිවයින් වගේ මුහුදු මට්ටමේ සිට ඉතාම අඩු උන්නතාංශයක ව්‍යාප්ත වෙලා තියෙන දූපත් වගේ දේවල් සාගර ජලයට යටවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම දැනට ගණන් බලා තියෙන ආකාරයට 2050 වර්ෂයේ වන විට මාලදිවයින් දූපත් මුළුමනින්ම මේ යන විදියට වායුගෝලීය උෂ්ණත්වය වැඩි වුණොතින් මාලදිව හිඳූපත් මුළුමනින්ම සාගර ජලයට යටවීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම බොහෝ වෙරළබඩ ප්‍රදේශ සාගර ජලයට යටවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම බංග්ලාදේශය කියන රටේ විශාල ප්‍රමාණයක් සාගර ජලයට යට වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කියලා කියන්නේ දූපත් රාජ්‍යයක්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සමගාමීව මේ ග්ලැසියර් දියවීම හරහා සාගර ජල මට්ටම ඉහළ යාමත් එක්කලා ශ්‍රී ලංකාවෙත් වෙරළබඩ ප්‍රදේශ බොහොමයක් සාගර ජලයට යටවීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම දුවේ පුතේ, මේ සාගර ජලයට විශාල මේ ගොඩබිම් ප්‍රමාණයක් සාගර ජලයෙන් යටවීම හරහා සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ ජීවත් වීමට සිද්ධ වෙන ඉඩකඩ අහිමි වෙනවා. ඒ වගේම විශාල ජනාවාස ප්‍රමාණයක් අහිමි වෙලා යනවා.